ගුරු කෙතර ගුවන්විදුලේ අධ්‍යාපන වැඩසටහන් විකාශය
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන්විදුලෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
ආදරණීය දුවේ පුතේ මේ සූදානම ඌවේ ගුරු ගෙදරින් නාට්‍ය හා රංග කලාව පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නවා මෙරහවත්ත ශ්‍රී දේවානන්ද මධ්‍යමහා විද්‍යාලයේ සුරංගනී ජයසිංහ ගුරුතුමිය.
ආයුබෝවන් දයාවර දූදරුවෙනි, අපගේ වටිනාම සම්පත දුවදරුවන් වන ඔබ සෞන්දර්ය විෂයන් අතර පරිපූර්ණ වූ කලාත්මක විෂයක් පවතීද? ඒ නාට්‍ය හා රංග කලාව නම් වූ සොඳුරු විෂයම බව ඔබ දන්නවා. සෑම කලා මාධ්‍යයක්ම සමසේ හරබැරකොට යොදාගනු ලබන මෙහි සංගීත, නර්තන, චිත්‍ර යන පූජනීය ආදරණීය සොඳුරු විෂයන් මාධ්‍ය කොටගත්තා වූ පිරිපුන් විෂය කාණ්ඩයක් ලෙස හඳුන්වලා දෙන්නට පුළුවන්. ඉතින් දයාබර දරුවෙනි, අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉලක්කගත කොටගෙන 10-11 ශ්‍රේණි හරහා නාට්‍ය හා රංග කලා විෂය යටතේ මෙන්ම විෂයක් ලෙසින් විභාග ජයගන්නට පිරිපුන්ව ජීවිතය ජයගන්නට සොඳුරු සමාජ ජීවියකු ලෙස සමාජය ජයගන්නට ජීවිතයට එන අභියෝගයන් ජයගන්නට මෙම විෂයෙන් දරුවන්ට ප්‍රගුණතාවයක් පන්නරයක් ලබා ගන්නට පුළුවනි. හොඳයි, මේ සියරටම පළමුවෙන් ඔබ අපොස සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වෙන්න, එය ජයගන්නට අවශ්‍ය ශක්තිය දියුණු කරගන්නට ඕනනේ. ඔන්න එහෙනම් දුවා දරුවෙනි, මේ ව්‍යායාමය ඒ සඳහා ඔබට පාඩම් කිහිපයක් නාට්‍ය හා රංග කලා විෂය ආශ්‍රිතව ගෙන ඒමයි. දරුවෙනි, පළවෙනි නිපුණතාවය දහවන ශ්‍රේණියේ නාට්‍ය හා රංග කලාවට පාදක සිද්ධාන්ත පැහැදිලි කිරීම. එහිදී ඔබට ඉගෙන ගන්නට ලැබෙනවා නාට්‍ය යනු කුමක්ද නිර්වචන ආශ්‍රයෙන් නාට්‍ය හඳුනා ගැනීම, නාට්‍ය පෙළක ස්වරූපය කතන්දරයකින් නාට්‍යයක් වෙනස් වන බව, වෙනස් වන්නේ කෙසේද යන්න. පළමුව දූදරුවෙනි, අපි ඕනෑම විෂයපතය හඳුනාගන්නේ ඒ සඳහා විද්වතුන් ඉදිරිපත් කරන ලද නිර්වචන ආශ්‍රයෙන්. අපි බලමු පළමුව නාට්‍ය යනු කුමක්ද කියා. දරුවෙනි, අපගේ පෙරදිග සහ අපරදිග නාට්‍ය කලා වශයෙන් අපගේ නාට්‍ය කලා ඉතිහාසයේ ගතහොත් අපරදිග නාට්‍ය කලාව තුළ තියෙනවා ලෝකයේ පැරණිම නාට්‍ය කලාව නියෝජනය වන නිර්වචනයන්. ඒ තමයි දරුවනේ ග්‍රීක නාට්‍ය කලාව. ග්‍රීක නාට්‍ය කලාව තුළ ඇරිස්ටෝටල් නම් මහා පඬිඳුන් නාට්‍ය පිළිබඳව කරන ලද නිර්වචනය තුළ නාට්‍ය යනු ක්‍රියාවක් අනුකරණය කිරීමක් ලෙස දක්වලා තිබෙනවා. ඒ වගේම දරුවෙනි, බර්නාඩ් ෂෝ නම් සුප්‍රකට නාට්‍ය රචකයාණන් නාට්‍ය යනු ජීවිතයේ පැතිකඩක් ඩ්‍රාමා ඊස ස්ලයිඩ්ස් ඔෆ් ලයිෆ් යනුවෙන් පවසා තිබෙනවා. ඉතින් දූ දරුවෙනි, මින් අදහස් වන්නේ කිසියම් ක්‍රියාවක් නොයිසේ නම් ජීවිතයේ පැතිකඩක් අනුකරණය කිරීමක් නාට්‍ය යනුවෙන්. අපි මදක් හැරෙමු පෙරදිග නිර්වචනයන්ට. එහිදී ඔබ හොඳටම දන්නවා දරුවෙනි, ඔබට පළපුරුදු භාරත දේශය අපි කියනවා සංස්කෘත නාට්‍ය කලාව නිර්මාණය වී පෙරදිගට විකාශය වූයේ භාරත දේශය කේන්ද්‍ර කොටගෙන බව. එහි විශේෂිත පඬිවරුන් දෙපළක් අපි මෙහිදී ගනිමු. ඒ තමයි භරත මුනි සහ අභිනව ගුප්ත යන පඬිවරුන්ගේ නිර්වචනයන්. විශේෂයෙන් භරත මුනි පඬිතුමා නාට්‍ය යනු ලෝකයාගේ පැවැත්ම අනුකරණය කිරීමක් ලෙස දක්වලා තිබෙනවා. ඉතින් දූදරුවෙනි, බලමු අපි අභිනව ගුප්ත පඬිතුමාගේ නිර්වචනයක්. නාට්‍ය වූ කලි සංගීතය, නර්තනය, දෙබස්, රඟපෑම්, වේශභූෂණ, අංගරචනා ආදී කලාත්මක මාධ්‍යන් මගින් ප්‍රේක්ෂකයා තුළ කිසියම් සෞන්දර්යාත්මක අත්දැකීමක් දැනවීමට යත්න දරන්නා වූ සම්පූර්ණයෙන් වෙනස් වූ කලාත්මක නිර්මාණයක් ලෙස අර්ථකථනය කොට තිබෙනවා. ඉතින් දරුවෙනි, මේ අනුව ඔබලාට පැහැදිලි වෙනවා නේද, නාට්‍ය කලාව සියලු කලාවන් ඒකරාශී වූ කලාවක්, පිරිපුන් කලාවක් ලෙස අර්ථකථනය කළ හැකි බව. ඉතින් දූදරුවෙනි, මේ නිර්වචන හරහා ඔබ නාට්‍ය යනු කුමක් දැයි මදකට අවධානයට ගන්නට ඇති. ඉතින් දරුවනේ, අපගේ පළමු පාඩමේ නීළඟ ප්‍රයත්නය නාට්‍යක ස්වභාවයක්, කතන්දරයක නාට්‍යකින් වෙනස් වන ආකාරයත් කෙසේද යන්න. දූදරුවෙනි, ඔබ අහලා ඇති කතන්දර, ඔන්න එකමත් එක රටක හිටියා ගමරාල කෙනෙක්, ගම හාමිනේ කෙනෙක්, නැතිනම් ළමා කතන්දර. එහෙම කියනකොට ඔබට මතක් වුණා නේද සිබිල් වෙත්තසිංහ නැන්දා? එතුමිය කුඩ හොරා කිරි බබා කියලා කතාන්දර ඉදිරිපත් කරලා තියෙනවා. දරුවෝ මේ වන විට රස විඳලා ඇති. ඒ වගේම තමයි ටීබී ඉලංගරත්න මහත්මාගේ අඹ යාළුවෝ කෘතිය. ඔබ මේ කුමන හෝ කතන්දරයක් කියවා ඇති. ඒ වගේම අන්දරේ කතා, ජන සාහිත්‍යයේ එන මහදන මුත්තාගේ කතා, ඒ පිළිබඳ ඔබ මේ වන විට දැනගෙන ඉන්නවා. ඉතින් දයාබර දරුවෙනි, අපි මදකට බලමු කතාන්දරයක තියෙන නිර්වචන. කතාන්දරයක් යනු කියවා සහ අසා රස විඳීමට තිබෙන දෙයක්. ඇතැම් විටක එය දීකු දෙබස් ඇතුළත් කාලය දීර්ඝව පවතින දෙයක් වෙන්නට පුළුවන්. ඉතින් දරුවනේ, අපි දන්නවා නාට්‍ය කතාන්දරයකින් වෙනස් වන්නේ කොහොමද? දරුවනේ, නාට්‍යක කොටසක් අපි ගෙන බලමු. ඕගොල්ලෝ හත්වන ශ්‍රේණියේ අධ්‍යයනය කොට ඇති අමරගියා දිව්‍ය ලෝකේ පාලිත ලොකු පොතාගම මහතාගේ ළමා නාට්‍යයත්, අටවන ශ්‍රේණියේදී ඩී කුමාරගේ මහතාගේ මාෂා සහ වලහ යන වේදිකා ළමා නාට්‍ය දෙක. ඉතින් අපි බලමු ඩී කුමාරගේ මහතා විසින් රචනා කරන ලද මාෂා සහ වලහ ළමා නාට්‍යයෙන් කොටසක්. මේ ගෙදර කවුරු හරි ඉන්නවා, හරිම පිළිවෙලයි, කෑම මේසයක්, නිදාගන්න ඇඳක්, ලස්සන මල් පෝච්චියක්, කෑම මේසෙ උඩ පැණි බීරෙන මීවද කෑල්ලක්, බඩගිනි වෙලා මාගිය කල කැලෑවට මීවදයක්වත් තිබුණේ නැහැ. ඈ, මගේ දොර ඇරලා? දරුවෙනි, මාෂා සහ වලහ නාට්‍යයේ මාෂා සහ වලහ පවසන දෙබස් කාණ්ඩයකටයි ඔබ ඒ සවන් දුන්නේ. ඉතින් අපි බලමු ඔබලාගේ පැරණි මතකය ඔබ 7-8 ශ්‍රේණිවල නාට්‍ය හා රංග කලාව හදාරන ලද දුවා දරුවෙක් නම් මතක ඇති පාලිත ලොකු පෝතාගම මහතාගේ අමරගියා දිව්‍ය ලෝකේ ළමා නාට්‍ය. ඒකේ පූසා බලුරාල මෙන්න මෙහෙම චූටි දෙබස් සංවාදයක නිරත වෙනවා. අමර බත් කනකොට අපිටත් දෙනවා, අමර කිරි බොනකොට අපිටත් දෙනවා. අමර මට කියන්නේ ටොමියා කියලා.
අමර මට කියන්නේ කිරියා කියලා.
දරුවෙනි බලන්න. දැන් ඔබ ශ්‍රවණය කළා නාට්‍ය පෙළක දෙබස් කාණ්ඩ දෙකක්. ඉන් පස්සේ අපි බලමු කතන්දරයක එම කොටස කොහොමද කතකයා පවසන්නේ කියලා. ඔන්න එකෝමත් එක රටක හිටියා. පොඩි ගමයයි මහ ගමයයි කියලා දෙන්නේ. හැමදාම මහ ගමයා පැල් රකින්න ගිය යනකොට නොයේ කරදරවලට මූණ පෑවා. අනේ ඒකට පොඩි ගමයා. ඔන්න පොඩි ගමයා නම් හරිම ක්‍රියාකාරී කෙනෙක්. එයා රැවටීම් වලට හසුවන්නේ නැහැ. ඒකට එයාගේ සහෝදරයා මහගමයා හැම තිස්සෙම වැඩ කරන්නේ එක එක පිළිවෙලට. ඔන්න දරුවනේ දේශීය ජනකතා සාහිත්‍යයේ එන කතාන්දරයකුයි මම දැක්වුවේ. ඒ වගේම ගන්න පුළුවන් අපට විදෙස් කතා පුවතුත්. ඒවා අතර දරුවෝ අහලා තියෙනවා හරිම ජනප්‍රිය සින්ඩරෙල්ලා කතා පුවත. ඒකේ දිගහැරෙන්නේ කතා පුවත කොහොමද කියලා අපි මදක් අවධානය යොමු කරමු. අනේ පුංචි සින්ඩරෙල්ලා. යාළුවනි, ඔන්න එකමත් එක රටක හිටියා සින්ඩරෙල්ලා කියලා පුංචි දරුවෙක්. මේ දරුවට අම්මා තාත්තා දෙන්නම හිටියේ නැහැ. ටික කාලෙකට කලින් අම්මා මිය ගිය නිසා තාත්තා කුඩම්ම කෙනෙක් ගෙනාවා. ඔයාලට හිතා ගන්න පුළුවනිද මේ පුංචි දරුවගේ ජීවිතේ මොනතරම් අන්ධකාර වෙන්න ඇද්ද කියලා. අනේ පුංචි අසරණ සින්ඩරෙල්ලා. ඉතින් දරුවනි, ඒ කතාන්දරයක කොටස් දෙකක්. දැන් මේ වෙනකොට දරුවන්ට හොඳින්ම වැටහිලා තියෙනවා මේවායේ, ඒ කියන්නේ නාට්‍ය පෙළකත් කතාන්දරයකත් පවතින සමාන අසමානතා. හොඳයි දූ දරුවෙනි, දැන් බලන්න කතන්දරයක සහ නාට්‍ය පෙළක වෙනස්කම්. මේ දූ දරුවෝ මුලින්ම නාට්‍ය පෙළ හොඳින් අහගෙන හිටියානම් ඒ නාට්‍ය පෙළෙහි දරුවනේ කතා පුවතක් තියෙනවා. ඒ වගේම තමයි නාට්‍යෝචිත අවස්ථා තියෙනවා. ඒ වගේම වේදිකාවක නළු නිළියන් විසින් ප්‍රේක්ෂකයා නම් වූ විශේෂිත කණ්ඩායම උදෙසා එය ප්‍රදර්ශනය කරනු ලබනවා. ඕනෑම නාට්‍යයක් ආනුෂංගික කලාවන්ගෙන් පරිපූර්ණයි. එනම් සිසු නාට්‍ය නිර්මාණය ප්‍රේක්ෂකයා වෙත ගෙන යෑමට අවශ්‍ය සියලුම අංගයන්. ඒ වගේම කාලය සීමිත නිසා දිගු කලක් සිදු වූ වැදගත් දේවල් කුඩා පැය එකහමාරකට හෝ දෙකකට ගොනුකොට රස ජනනය වන අන්දමින් ඉදිරිපත් කරනු ලබනවා. දරුවෙනි, නාට්‍යයක විශේෂත්වය එයයි. මේ දරුවන් නාට්‍ය, ඒ කියන්නේ වේදිකා නාට්‍ය, අර මම මුලින්ම සඳහන් කළ නාට්‍ය සමහර විට බලලත් ඇති. නැතිනම් ඔබගේ පාසලේ ගුරුතුමිය නාට්‍යහරංග කලා විෂය භාර ගුරුතුමා මනමේ සිංහබාහු විත්තල කාලගෝල විකෘති තලමල පිපිලා මේ නාට්‍ය දරුවන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ නැරඹීමට අවස්ථාව ලැබලා දීලත් ඇති. කෙසේ හෝ වේවා දූ දරුවෙනි, නාට්‍යයක ඉහත මා සඳහන් කළ විශේෂිත ලක්ෂණවල තිබෙන ආකාරයටයි දිගහැරෙන්නේ. ඒ වගේම දරුවෙනි, බලන්න පස්සේ ඔබලා උදෙසා ඉදිරිපත් කරන ලද කතාන්දර දෙකෙහි වෙනස. කතාන්දරයක් ඉදිරිපත් කරනකොට මොනවද, කවුද ඉන්නේ? ඔව්, දරුවෝ දන්නවා. කතා පුවතක් ඉදිරිපත් කරනකොට කතකයෙක් තමයි කතා පුවත ඉදිරිපත් කරන්නේ දරුවනේ. ඒ වගේම අසන්නු එක්කෙනෙක් හරි ගොඩක් හරි ඉන්නට පුළුවන්. ඔබලා දන්නවනි දුවේ පුතේ, ප්‍රතිචාර ප්‍රශ්න අහන්න පුළුවන්, ඇහුනේ නැත්තම් යමක් අහලා දැනගන්නට පුළුවන්. ඒ තමයි කතාන්දරයක ස්වභාවය. එනිසා තමයි දරුවනේ මම ඔබලාට පැවසුවේ කතන්දරයක් කියන්නේ කියවලා අහලා රස විඳීමට තිබෙන සිද්ධිමාලාවක් කියලා. ඇතැම් විට දීර්ඝ සංවාද තිබෙන්නත් පුළුවනි. කෙසේ හෝ වේවා කතා පුවත දිගු සිදුවීමක් වෙන්නත් පුළුවන්. ආරම්භයේ පටන් අවසානයේ දක්වාම කතකයාගේ දක්ෂතාවය හොඳින් සිදුවහොත් අසන්නන් පිනවිය හැකි බව මේ වන විට දරුවන්ට අවබෝධ කරගන්නට පුළුවන්. ඉතින් දයාබර දූදරුවෙනි, මේ තමයි කතාන්දරයක සහ නාට්‍යයක වෙනස. ඉතින් පළමු පාඩම නාට්‍ය හඳුනාගන්නේ කොහොමද? නිර්වචන මොන වගේද? කතන්දරයක් නාට්‍යයකින් වෙනස් වන්නේ කොහොමද කියන කාරණාව මෙහිදී දරුවන්ට තව දෙයක් අපිට මතක් කරගන්නට පුළුවන්. දරුවනි, අපි දන්නවා අපි ආස කරන නළු නිළියන් ඕනෑම කතාන්දරයක ඉන්නවා. එතකොට අපි නාට්‍යයක්, නාට්‍ය නිර්මාණයක් රස විඳින්නට අපිට ඒ හරහා යන්න පෙළඹවීමක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් නාට්‍යයක සිද්ධිමාලාව ඉදිරිපත් කරනු ලබන්නේ ප්‍රේක්ෂකයින් උදෙසා. ප්‍රේක්ෂක ප්‍රතිචාරත් මෙහිදී වැදගත් වන බව දරුවෝ අමතක කරන්නට එපා. එසේනම් දරුවෙනි, නාට්‍යයක කතාවස්තුවේ විකාශය කෙටි කාලීනව දිගහැරෙන දෙයක් වෙන්නට ඕනි. ප්‍රබල සිදුවීමක් ගැන කෙටි කාල සීමාවක් තුළ ප්‍රේක්ෂක රස ජනනය අයුරින් එය ඉදිරිපත් කරන්නත් ඕනි. දරුවන් නාට්‍ය හා රංග කලා විෂය 6, 7, 8, 9 ශ්‍රේණිවල හැදෑරුවා නම් නිර්දිෂ්ට නාට්‍ය පෙළ වගේම ජනකතා, ඓතිහාසික කතා, විශේෂයෙන්ම රජවරු පිළිබඳ අසා ඇති. එහෙනම් මේ දරුවන් දැන් දන්නවා කතාන්දරයක් සහ නාට්‍යයක් සමාන වෙන අවස්ථා, වෙනස් වෙන අවස්ථාත්, නාට්‍යවල අංක හෝ ජවනිකාත් තිබෙන බව. කතාන්දරවල අනුපිළිවෙලක් තිබෙනවා දරුවනි. නාට්‍යයක අනුපිළිවෙල සීමිතයි. නාට්‍ය දෙබස් සංවාද සහ ගීත ඇතුළත් ඒවා ප්‍රේක්ෂක රස ජනනය සඳහා වඩා රසවත්ව යොදා ගනු ලබනවා. එවගේම රංග විධාන දෙබස් ඇතුළත් කරනවා. එමගින් නාට්‍යයක මත්පිටාර්ථය මෙන්ම ව්‍යංගාර්ථවත් බස් වහරක්, ඒ කියන්නේ වෙනත් අදහසක් ප්‍රේක්ෂකයා වෙත පණිවිඩයක් ආකාරයෙන් ලබා දෙන්නටත් පුළුවනි. දරුවෙනි, මේ දරුවන් දැන් නාට්‍ය නිර්වචන කතන්දර ඇහුවා. නාට්‍ය හා කතන්දර වෙනස් වන හා සමාන වන අවස්ථා ඉගෙන ගත්තා. එහෙනම් නාට්‍යයක සහ කතාන්දරයක සමාන අසමානතා අපි වගුගත කරමුද? දරුවෙනි, පාසලේ නාට්‍ය හා රංග කලාව භාර ගුරු මෑණියන්ට සහ පියාණන්ට ඔබ යෝජනා කරනවද මේ පැවරුම ඔබ පෙන්නනවා කියලා? ඉතින් දූ දරුවෙනි, ඔබ පැන්සලක්, කොලයක් අරගෙන කතන්දරයකත් නාට්‍යයකත් සමාන අසමානතා වගුගත කරලා ටීචර්ට, සර්ට භාර දීලා ඔබ ජයග්‍රාහී කෙනෙක් බවට පත්වනවා නේද? ඔන්න එහෙනම් මම ආරාධනා කරනවා දරුවන් නාට්‍ය තමාගේම නිර්වචනයක් සාධන ලෙසටත්, කතාන්දරයක සහ නාට්‍යයක සමාන අසමානතා වගුගත කරන ලෙසත්. ඔන්න දරුවනේ, ඔබලාගේ පළමු පාඩම වන මෙම කොටස නාට්‍ය හා රංග කලාවට පාදක සිද්ධාන්ත පැහැදිලි කරන මුල්ම පාඩම. එය කතාන්දරයකින් හෝ නාට්‍යයකින් සමාන අසමානතා ඇතුව වගුගත කිරීමෙන් අපි නිමාවට පත් කරනවා. හොඳයි දුවේ පුතේ, මීළඟට 10 ශ්‍රේණියට අදාළ නාට්‍ය හා රංග කලාවට පාදක සිද්ධාන්ත අතර නාට්‍ය කලාව සෙසු කලාවන්ගෙන් වෙනස් වන්නේ කෙසේදැයි යන පාඩම අධ්‍යයනය කරලා බලමුද? ඔබලා මේ වන විට එය ඉගෙන ගන්නටත් ඇති. හොඳයි දරුවෙනි, එහෙනම් මීළඟ පාඩම දෘශ්‍ය සහ ප්‍රාසංගික කලා මාධ්‍යයන්ගෙන් නාට්‍ය වෙන්කර හඳුනාගන්නේ කෙසේද යන්න. මෙහිදී දෘශ්‍ය කලා සහ ප්‍රාසංගික කලා මාධ්‍යයෙන් නාට්‍ය වෙන්කර ගන්නා අයුරු අපි ඉගෙන ගනිමු. දුවේ පුතේ, අපි දන්නවා දැන් පළමු පාඩමෙන් ඉගෙන ගත්තා නාට්‍ය කියන්නේ මොනවද කියලා. මෙය කලා නිර්මාණයක්නේ. ඉතින් ඒවා අතර මේ පාඩමේදී අපි කතා කරන්නේ, නැත්නම් අවධානය යොමු කරන්නේ, දෘශ්‍ය කලා යනු මොනවාද, ප්‍රාසංගික කලා යනු මොනවාද, නාට්‍ය කලාවේ සුවිශේෂීතා මොනවාද, වේදිකා නාට්‍ය සඳහා භාවිතා වන විවිධ කලා ප්‍රභේද මොනවාද යන කරුණුයි. මේ කවි අහන්න දරුවෙනි, මල්ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා, පෙනෙනවා දැනෙනවා කියනවා, මොනවද අම්මේ මම අහගන්නට ආවා, තෝරා දෙන්න මම දන්නේ නෙමේවා. දරුවෝ, කේස් පඬිතුමාගේ නැත්නම් කවියන්ගේ මේ පද්‍ය සුදෝ සුදු කියන පද්‍ය පන්තියෙන් අහල ඇති. දරුවනි, අන්ධ දරුවකු පිළිබඳව අන්ධ දරුවෙක් තමන්ගේ අම්මගෙන් මව්ගෙන් කරන ප්‍රශ්නයක් ලෙස තමයි මේ නිර්මාණය කොට තිබෙන්නේ. දරුවනේ, ඒ කියන්නේ රස විඳීමට කලාව රස විඳීමට අපට එය දෘශ්‍යමාන විය යුතුයි, නැතිනම් දැකිය යුතුයි. බලන්න, ඒ කියන්නේ දැකිය යුතුයි නේද කියලා. දකින්නදී එනම් අපට දර්ශනය වන කලා, චිත්‍ර, මූර්ති, කැටයම් තිබෙනවා. ඒවායිනුත් භාව ප්‍රකාශන ශක්තිය මනාව ගැඹෙලා තිබෙන ඉහත කවියේ මේ දරුවා කියනවා, මල් ලස්සනයි හොඳ හොඳ පාටයි. මේ බලන්න මෙහි අර්ථය දරුවනේ, දෘශ්‍ය කලා අපට තනිවමත් රස විඳිය හැකියි නේද? ඒ පිළිබඳව අපි විද්වත් මත විමසමිනුයි රස විඳිය යුත්තේ. දරුවෙනි, දෘශ්‍ය කලාවලට, ඒ කියන්නේ අපට ඇහැට පේන කලාවන්ට අපට ගන්න පුළුවන් චිත්‍ර පළමුවෙන්ම දරුවෝ දන්නවා සීගිරි සිතුවම්, කැලණි විහාර සිතුවම්, මහනුවර යුගයේ අඳින ලද සිතුවම්. මේ හැමදේටම අමතරව, ශ්‍රී ලාංකීය උදාහරණ වලට අමතරව, දරුවන් අහලා ඇති ලියොනාඩෝ ඩාවින්චි, මයිකල් ආන්ජලෝ, රෆායෙල් කියන චිත්‍රකලුවන් පිළිබඳවත්. ඉතින් දරුවනේ, මේ චිත්‍ර අපට අපි ඇස් දෙකෙන් රස විඳින කලාවක් නේද? දෘශ්‍ය කලා කියන්නේ එයයි දරුවනි. බලන්න, ඉහත කවියේ දරුවා මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා, තමන්ගේ අම්මගෙන් අහනවා, ඒව පේන්නේ නැ, මොනවද අම්මේ මට මේක තෝරලා දෙන්න කියලා. ඉතින් දරුවෙනි, දැස පේන ඔබලා චිත්‍රකලාව මේ වන විට රස විඳලා ඇති. සමහර විට පුංචි පන්තිවලදී ඉගෙනගෙනත් ඇති. ඉතින් දරුවනි, චිත්‍රකලාවේ සීගිරි සිතුවම් නැත්නම් බටහිර රටක ශිල්පියෙකු විසින් අඳින ලද සිතුවම් ඔබ අධ්‍යයනය කරලා රස විඳලා ඇති. ඒවට අපි දෘශ්‍ය කලා කියලා කියනවා. ඊට පස්සේ දරුවනි, ඔබලා අනුරාධපුර පොළොන්නරු රාජධානි සමයන්හි ඉදිකරන ලද මූර්ති කැටයම් රස විඳලත් ඇති, නරඹලත් ඇති. දරුවනි, මේ දෙකමත් දෘශ්‍ය කලා යටතටයි වැටෙන්නේ. මූර්ති විශේෂයෙන්ම මුරගල් රූප, ඉසුරුමුණි මූර්ති, බහිරව මූර්ති, සත්ව මූර්ති මේ මූර්ති ගණයට වැටෙනවා. බලන්න, රේඛාවක් පවා ඉතා අපූර්වට නිර්මාණය කළමින් මේවා අපට දෘශ්‍ය වනවා නේද කියා. ඉන්පසු අපි කැටයම් ගනිමු. මල්කම්, ලියකම්, මෝස්තර නිර්මාණ, විශේෂයෙන්ම කැටයම් කියනකොට දරුවන්ට මතක් වෙනවා සඳකඩ පහන නේද දරුවිනි? සඳකඩ පහනේ කැටයම් ලෝක පූජිත වෙලා තියෙනවා මේ වෙනකොට. බලන්න ශ්‍රී ලාංකීය අභිමානය විධාරණය වන දෘශ්‍ය කලා මාධ්‍ය. ඉතින් දරුවනි, මේ සෑම දෙම පංචේන්ද්‍රයන්ගෙන් ඇස මුල් වී අපගේ රස වින්දන මට්ටම පෞද්ගලිකව පිනවීම සඳහා ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙම දෘශ්‍ය කලා අපට ප්‍රාසංගික ලෙසින් නිර්මාණය කරගත හැකි තත්ත්වයකුත් තිබෙනවා නේද? ඉහත කවියේ දරුවා මවගෙන් ඉල්ලා සිටිනවා තෝරා දෙන්න යනුවෙන්. අපි හිතමු ඔන්න අනිකුත් ප්‍රාසංගික කලා වර්ග ආශ්‍රය කරගනිමින් කවුරුන් හෝ නිර්මාණකරුවෙකු ප්‍රාසංගික දෘශ්‍ය කාව්‍යයක් කරනවා කියලා. ඔන්න දරුවනේ, දෘශ්‍ය කලාව ඊළඟ පියවර තමා ශ්‍රව්‍ය හා දෘශ්‍ය කලා යන්න. ඔබ දන්නවා, ඔබ නරඹලා තියෙනවා චිත්‍රපටි, රූපවාහිනී නාට්‍ය, බටහිර බැලේ, මුද්‍රා නාට්‍ය, ඔපෙරා නාට්‍ය. ඇයි දරුවන් නිතර නරඹන කාටූන්? ඔන්න දුවේ පුතේ, එයත් අයිති වෙන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය කලා මාධ්‍යයට. දරුවනේ, චිත්‍රපට බලලා තියෙනව නේද? එහෙම කියනකොට ඔබලාට මතක් වෙනවා ඇති ආචාර්ය සෝමරත්න බාලසූරිය මහත්මයාගේ සූර්යාරණ, සිරි රජසිරි, ඒ වගේම මවුස් කියලා චිත්‍රපටයකුත් දිගහැරුණා. දරුවෝ රූපවාහිනී මාධ්‍යයේ මේව නරඹලා ඇති. මේ හැම දෙයම අයිති වෙන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය කලා මාධ්‍යයට. රූපවාහිනියත් තාක්ෂණික මාධ්‍ය හරහා අපට කලා ලෙස ගන්නට පුළුවන්නේ. දරුවන් නරඹන නාට්‍ය තියෙනවද? ඔව්, ඔබලා උදෙසා පවතින නාට්‍ය, විශේෂයෙන් ටෙලි නාට්‍ය හිගයි නේද? ඒුණත් මම යෝජනා කරනවා මේ දරුවන්ට ළමා ටෙලි නාට්‍ය තිබෙනවා නම් නරඹන්නට කියලා. දරුවනේ, මම දැකපු ටෙලි නාට්‍ය දෙකක් ලොකුවට නම් දරුවන්ගේ මනසට කතා නොකරාවි. ඒ වුණත් සූර්ය දරුවෝ, අකුරු මැකී නෑ වගේ කුඩා ළමා නාට්‍ය දරුවන්ට අධ්‍යයනය කරගන්නට පුළුවන් ශ්‍රව්‍ය දෘශ්‍ය කලා මාධ්‍ය විදිහට. මේ ළඟට දරුවනේ, ශ්‍රව්‍ය දෘශ්‍ය කලා මාධ්‍ය යටතට ගැනිනවා මුද්‍රා නාට්‍ය, බැලේ නාට්‍ය, ගීත නාට්‍ය, ඔපෙරා නාට්‍ය. දරුවන් මේ නාට්‍ය වර්ග හතර අහලා තියෙනවද? මුද්‍රා නාට්‍ය, ගීත නාට්‍ය පිළිබඳව නම් මේ දරුවෝ දන්නවා. දරුවනේ, කරදිය නලදමයන්ති කියන මුද්‍රා නාට්‍ය අයත් වෙන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයටයි. එහිදී මුද්‍රා අනුසාරයෙන් කිසියම් කතා පුවතක් ප්‍රේක්ෂකයින් වෙත අපූර්ව ආකාරයට ප්‍රදර්ශනය කරවනවා. ඒ වගේම තමයි දරුවනේ, ඔබලා අහලා තියෙනව නේද, ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි, අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැම තැන හරි හැඩයි, කුමටද සොබනියේ කඳුළු සලන්නේ, හේතුව මම නොදනිම්. දරුවනේ, ඒ තමයි නරිබෑනා ගීත නාටකය. ඉතින් මේ ශ්‍රව්‍ය දෘශ්‍ය කලා මාධ්‍ය යටතට ගීත නාට්‍යත් ඇතුළත් වෙනවා. ඒ වගේම බැලේ, ඔපෙරා යන නාට්‍ය දෙක පිළිබඳව දරුවන් අසා තිබෙන්නටත් පුළුවන්, නොතිබෙන්නටත් පුළුවන්. දරුවනේ, බැලේ නාට්‍ය යනු ඔබලා අහලා තියෙනවනේ, රුසියාව කේන්ද්රකට කොටගෙන විකාශය වූ අපූර්ව නාට්‍ය කලාවක් පිළිබඳව. ඔන්න බැලේ නාට්‍ය ඒ වගේ ඉතිහාසගතව රුසියාවට සම්බන්ධ වෙනවා. එහිදී එහෙම පිටින්ම මුද්‍රා අනුසාරයෙන් සහ නර්තන කොටස් අනුසාරයෙන් තමයි බැලේ නාට්‍ය විකාශය වන්නේ, එහි ආකෘතිය සකසලා තියෙන්නේ. ඒ වගේම තමයි දරුවෙනි ඔපෙරා නාට්‍ය. දරුවෙනි, ඔපෙරා නාට්‍ය ඇහෙනකොට ඔබලා අහලා ඇති ලංකාවේ හිටියා ඉතා විශිෂ්ට විදග්ධ ආචාර්යවරයෙක්, සංගීතාචාර්යවරයෙක්, ප්‍රේමසිරි කේමදාස නමින්. එතුමාගේ මානසවිල, අග්නි යන ඔපෙරා නාට්‍ය මේ දරුවෝ අහලා ඇති. ඉතින් දරුවනේ, ඔපෙරා නාට්‍යවලත් සංගීතය තමා මූලික වන්නේ. එයත් අපට ශ්‍රව්‍ය දෘශ්‍ය කලා මාධ්‍ය යටතට ගන්නට පුළුවන්. මේ කලා මොනවටද දරුවනේ ශ්‍රව්‍ය දෘශ්‍ය කලා ලෙස හඳුන්වනු ලබන්නේ? අපට ශ්‍රවණය කරන්නටත් පුළුවන්, දකින්නටත් පුළුවන්. එවැනි කලා විශේෂ ඔබලා දැන් ඉගෙන ගත්තා නේද? මේ දරුවන්ට මතකද මම මුලින්ම දෘශ්‍ය සහ ප්‍රාසංගික කලා හඳුන්වලා දෙන විට කාටූන් සම්බන්ධව පැවසුවා? ඔව් දරුවෙනි, ඔබලා 10-11 ශ්‍රේණිවල ඉන්න දරුවෝ නම් කූඹි ගමේ කූඹි ගෙදර කූඹි කුමාරී, මෙයා තමයි කූඹි කැලේ නිසි බලධාරී. මෙය ඇහෙනකොට ඔබට මතක් වන්නේ කුමක්ද? කූඹිච්චි නේද? ඔන්න දරුවනේ, ශ්‍රව්‍ය දෘශ්‍ය කලා මාධ්‍ය යටතට එහෙනම් මේ කාටූන් කලාවත් ඇතුළත් වෙනවා. දරුවනේ, දැන් තියෙන කාටූන් ගැන නම් ගුරුතුමියට සෑහීමකට පත්වන්නට බැහැ. එහි අන්තර්ගතයේ සම්බන්ධයෙන් ගැටලු පවතින නිසා ඒ පිළිබඳ යමක් නොකියා ඉන්නම්. මම යෝජනා කරනවා දරුවන්ගේ ගුරුතුමන්ලාගෙන් සහ දෙමව්පියන්ගෙන් අහලා බලන්න, කුඩා කල නැරඹුවාද කියලා දොස්තර හොඳ හිත කියන කාටූනය. අන්න ඒකෙදි ජීවිතයටත් යම් පණිවිඩයක් දෙන්න ඒ කාටූනේ හැම විටම එහි නිර්මාතෘතුමා ටයිටස් තොටවත්ත මහත්මයා උත්සාහ කරලා තිබෙනවා. හොඳයි, ඔන්න දැන් දරුවෝ දන්නවා ශ්‍රව්‍ය දෘශ්‍ය කලාවන්ට කාටූන් කලාවත් අයත් වන බව. ඉතින් ඉහත ඔබ ඉගෙනගත් දෘශ්‍ය සහ ප්‍රාසංගික කලා අතර දැන් අපි අවධානයට අධ්‍යයනයට යොමු කරගමු දරුවනේ, නාට්‍ය විශේෂ කලා වර්ගයක් වන්නේ කෙසේද කියා. මේ පාඩමේ එක් අරමුණක් එයයි. ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සජීවීව ඉදිරිපත් කරන සතර අභිනය සහිතව දිගහැරෙන අපූර්ව ගුණයෙන් යුක්ත පරිපූර්ණ නවනලු රස විඳිය හැකි දෙයක් නේ නාට්‍ය කලාව යනුවෙන් හඳුන්වනු ලබන්නේ. එසේනම් දරුවනේ, ඉහත කලා මාධ්‍යයන්ට විශේෂ ලක්ෂණ තිබෙනවා. ඒ හා සමානවම වේදිකා නාට්‍ය සඳහාද විශේෂ ලක්ෂණ නැතිනම් මූලික ලක්ෂණ තිබෙනවා. ඒවා අතර දරුවන් පෑනක් කොලයක් අරගෙන සටහන් කරගත්තත් හොඳයි. එක, සජීවී බව. ඒ කියන්නේ දරුවනේ ඒ මොහොතෙම දිගහැරෙන බව. රංග කාලයේ සහ අවකාශ භාවිතයේ සීමා සහිත බව. දරුවනේ, වේදිකා නාට්‍යක රංග කාලය ඉතාම වැදගත්. අවකාශ භාවිතය සීමිත කාල පරාසයක් තුළ ඉතා විශිෂ්ටායුරින් නිම කළ යුතුයි. එනිසයි මූලික ලක්ෂණ නාට්‍ය සඳහා නාට්‍ය කලාවේ මූලික ලක්ෂණ අතර එය ඊළඟ විශේෂ ලක්ෂණේ වී තිබෙන්නේ. එසේම දරුවෙනි, වේදිකාව මත රූපණය කළ හැකි දේ පමණක් නාට්‍යයක් තුළ තෝරගන්නට ඕනි. එයත් මූලික ලක්ෂණයක්. දරුවෙනි, ඒ වගේම චිත්‍ර, සංගීතය, නර්තනය වැනි කලා මාධ්‍යයන් නාට්‍ය නිර්මාණ සඳහා දායක කරගන්නවා. චිත්‍ර පසුතල නිර්මාණ ලෙසටත්, සංගීතය රංගපරම සංගීතයක් ලෙසත්, නර්තනය ගායනා සමග තැනකින් තැනකට ගමන් කිරීම සම්බන්ධව යොදා ගන්නට පුළුවන්. ඔබ දන්නවා ලෝකයේ නාට්‍ය කලා දෙකක් ඇති වග. ඒ තමයි දරුවනේ ලෝක ධර්මී සහ නාට්‍ය ධර්මී යනුවෙන්. නාට්‍ය කලාවේ මූලික ලක්ෂණ අතර මෙම නර්තනය කියන කොටස, ඒ කියන්නේ තාලාන්විත ගමන සහ සාමාන්‍ය ගමන් තාල යොදා ගැනීමට ලෝක ධර්මී ක්‍රමවේදය තුළ වෙනස් ආකාරයටත්, නාට්‍ය ධර්මී ක්‍රමවේදය තුළ වෙනස් ආකාරයකට අධ්‍යක්ෂක යොදා ගනු ලබනවා. ඒ වගේම දරුවෙනි, නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණ නොයසේ නම් මූලික ලක්ෂණ අතර ඍජු ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබීමත් හඳුන්වන්නට පුළුවන්. දරුවිනි, ඔබ අහලා ඇති සෝමලතා සුබසිංහ මහත්මියගේ තොප්පි වෙලෙන්දා වේදිකා නාට්‍ය. එහි ප්‍රේක්ෂක ප්‍රතිචාර කෙතරම්ද කියනවා නම්, දරුවන් තමයි ප්‍රේක්ෂකීන් විදිහට සහභාගී වූයේ. ඔවුන් කැමති වුණේ නෑ අවසානය වෙනස් වූ ආකාරය පිළිබඳව. ඉන් පස්සේ සෝමලතා සුබසිංහ මහත්මියට යෝජනා කළා එහි අවසානය වෙනස් කරන ලෙස. කෙසේ හෝ වේවා, දැන් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබී වෙනස් වූ නාට්‍ය ඔබලාට රස විඳින්නට පුළුවන්. ඉතින් දරුවනි, ඊළඟ කාරණාව තමා සක්‍රීය ප්‍රේක්ෂක සහභාගීත්වය. හැම තිස්සෙම නාට්‍ය නිර්මාණයක් නරඹන්නට යන්නේ වාසනා ගුණය සහිත අපූරු අය. පෙර නොවූ අත්දැකීමක් ලබා ගන්නටයි ඔවුන් ප්‍රේක්ෂකගාරයට යන්නේ. ඉතින් එහිදී සක්‍රීය සහභාගීත්වය කියන්නේ මොකද්ද දරුවනි? ප්‍රේක්ෂකීන් ඔබ දැක තිබෙනවාද? සිනහසෙමින්, කෑගසමින්, අත්පුඩි ගසමින්, අවසානයේ පිළිබඳව සෑහීමකට හෝ නොසෑහීමකට පත්වෙමින් කතා බහ කරන වග. අන්න ඒ නිසා තමයි දරුවෙනි, ප්‍රේක්ෂකයින්ගේ සක්‍රීය සහභාගීත්වයත් නාට්‍ය කලාවේ මූලික ලක්ෂණයක් විදිහට දක්වන්නට පුළුවන් වන්නේ. ඒ වගේම තමයි දරුවෙනි, නාට්‍යයක් නැවත නැවත නිර්මාණය වෙනස් කරගන්නට පුළුවන්. මම ඉහත සඳහන් කරපු උදාහරණයේදී ඔබට දැක්වුවේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මත නාට්‍ය වෙනස් කරගත හැකි බව. ඉතින් දරුවනේ, අවසානයේ මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මත සෑහීමකට පත්වී නාට්‍ය කලාව අවසන් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි දරුවෙනි, සෑම දර්ශන වාරයක් පාසාම නාට්‍ය නිෂ්පාදනයට දායක වූ පිරිස සඳහා ප්‍රතිලාභ ලැබෙනවා. දරුවෝ නාට්‍ය නරඹලා තියෙනවා ඇති නේද? මෙහිදී ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂකාගාරයට කිසියම් මිලක් දීලා පොඩි ටිකට් පතක් අරගෙනයි යන්නේ දරුවනි. සංවිධායකින් හෝ අධ්‍යක්ෂ හෝ නිෂ්පාදක විසින් දක්වන ලද මිල ගණන් වලට අනුව තමයි අපි සෑම දර්ශන වාරයක්ම නරඹන්නට යන්නේ. ඉතින් එය ප්‍රතිලාභ නොවේසේනම් මූල්‍යමය වාසියක් ලැබීමක් විදිහට අපට ගන්නට පුළුවනි නේද? එයත් නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණයක්, මූලික ලක්ෂණයක් සේ හඳුන ගන්නට පුළුවන්. ඉතින් දරුවනේ, ඊළඟට කතා කරන මූලික ලක්ෂණය තමයි ගබඩා කර තබාගත නොහැකි වීම. දරුවෝ දන්නවා නාට්‍යයක, විශේෂයෙන් වේදිකා නාට්‍යයක දර්ශනය ඒ මොහොතේදීම පමණයි. දරුවන්ට මතකද ජාතික රූපවාහිනිය පැරණිම වේදිකා නාට්‍ය කැමරාගත කරලා විකාශය වුණා? ඒ පිළිබඳව නෙමෙයි ගුරුතුමිය මෙහිදී කතා කරන්නේ. මෙහිදී සජීවී බව කියන කාරණය මත තමයි දර්ශන වාරයක් වාරයක් පාසා වේදිකා නාට්‍ය නැවුම් වෙන්නේ. උදේ 10:30 දර්ශනය ඒ වේදිකාවේම ඒ නළු නිලියන්ම යොදාගෙන හවස 2:30ට ප්‍රදර්ශනය කරවුවත් එය ප්‍රදර්ශන දෙකක් වෙනවා. කුමන හෝ වෙනස් වීමකට භාජනය වෙනවා. එයයි පැවසුයේ ගබඩා කර තබාගත නොහැකි කියා. වේදිකා නාට්‍ය සජීවී, එනම් ඒ මොහොතට පමණක් එම ඉදිරිපත් කිරීම සීමා වීම තමයි දරුවනේ ගබඩා කරලා තියන්නට නොහැකි කියලා කියන්නේ. අපට වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ මෙය නැරඹිය හැකි. නමුත් ජීව ගුණය රඳා පවතින්නේ එම කාලය, මොහොත, වේලාව තුල පමණයි. ඔන්න දරුවන් දැන් අවබෝධයට ගන්නට ඇති ඒ කලා මාධ්‍ය අතර වේදිකා නාට්‍ය සුවිශේෂී වන්නේ කෙසේද යන කාරණාව. හොඳයි, එහෙනම් දරුවෝ මේ නාට්‍ය හා රංග කලාවට පාදක සිද්ධාන්ත යන පාඩම අධ්‍යයනයට යොමු කිරීමේදී නාට්‍ය යනු කුමක්ද, එය කතන්දරයකින් වෙනස් වන්නේ කෙසේද, නාට්‍යයක ස්වභාවය, කතන්දරයක ස්වභාවය, නිර්වචන, කතන්දරයක හා නාට්‍යයක නාට්‍යෝචිත අවස්ථා ඇති බව සහ වෙනස හොඳින් අවබෝධ කරගන්නට ඇති. එසේම දෙවන පාඩම දෘශ්‍ය සහ ප්‍රාසංගික කලා මාධ්‍යන්ගේ නාට්‍ය නම් විශේෂ කලා මාධ්‍ය වෙන්කර හඳුනාගන්නේ කොහොමද යන වග. දරුවෙනි, එම දෙවන පාඩමට අදාළව ඔබ නිවසේ සිට ක්‍රියාකාරකම් කිහිපයක නිරත වන්නට ආරාධනා කරනවා. එසේනම් ඔබ පළමුවෙන්ම නැරඹූ චිත්‍රපටියක වේදිකා නාට්‍යයක සමාන අසමානතා ලේඛනගත කරන්නට ඕනි. ඒ වගේම රූපවාහිනී නාට්‍යයක වේදිකා නාට්‍යයක සමාන අසමානතා ලක්ෂණ ලේඛනගත කරන්නටත් ඕනි. ඒ වගේම ඒ කලා මාධ්‍යයන්ට අදාළව ආවේනික ලක්ෂණ දැක්වීම, සමාන අසමානතා දැක්වීම, විවිධ කලා නිර්මාණ ශිල්පීන් හා ශාස්ත්‍ර පිළිබඳ තොරතුරු රැස් කිරීම යන ක්‍රියාකාරකම් වල නිරත වන්නට පුළුවනි. එහෙනම් දයාබර දරුවනේ, අපගේ ඉදිරි පාඩම් මාලාවන් හා එක්ව ඔබගේ දැනුම වර්ධනය කර ගැනීමට සෞන්දර්ය විෂයන් ඉගෙනීමෙන් හොඳ පිරිපුන් පෞරුෂ ලක්ෂණ සහිත දුවා දරුවන් අනාගතයට දායාද කරමින් පියවර තැබීමටත් ඉදිරි අපොස සාමාන්‍ය පෙළ විභාගයට නිසැක ජයක් හිමිකර ගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමින් මෙම පාඩම අවසන් කරනවා. දුවා දරුවන්ට ජයග්‍රාහී අනාගතයක් උදෙසා සුභාසිරි ප්‍රාර්ථනා කරනවා.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ ඔබේ ගුරු කෙතරින් නාට්‍ය හා රංග කලාව පාඩම ඔබට කියලා දුන්නේ මිරහවත්ත ශ්‍රී දේවානන්ද මධ්‍ය මහා විද්‍යාලයේ සුරංගනී ජයසිංහ ගුරු මහත්මිය.
ඔබේ ගුරු කෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුවා දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මත් අපි වෙමු පුංචි කර.